සුපුරුදු පරිදි අදත් සඳා දිනේ අපි සතියන්තයේ විරාමයෙන් අනතුරුව සූදානම් ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කාලීන සහ දේශපාලනික තොරතුරු පිළිබඳව විමසා බලන්නට අපි ශ්‍රී ලංකාවේ සිට සම්බන්ධ කරගන්නවා මාධ්‍යවේදී මනෝජ් ජුඩතියවල. මනෝජ් අයිබෝන්.
අයිබෝන් සංජය.
මනෝජ් අපි පළමුවෙන්ම දැනගන්නට කැමති මේ වෙන විට ශ්‍රී ලංකාවේ මාධ්‍යවලින් දැඩි ලෙස කතාබහට ලක්වෙමින් පවතින කාරණයක් දුම්රිය වැඩවර්ජනය. මේ කාරණය ලංකාවේ ජන ජීවිතයටත් දැඩි ලෙස බලපෑම් එල්ල කරන කාරණයක් බවට පත්ව තිබෙනවා. අපි දැනගන්නට කැමති මේ සම්බන්ධයෙන් වෘත්තීය සමිතිවල ස්ථාවරය සහ රජයේ ස්ථාවරය සම්බන්ධයෙන් වාර්තාවන තොරතුරු පළමුවෙන්ම ඔබගෙන්.
සංජය, විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රධාන ප්‍රවාහන මාධ්‍යයක් පොදු ප්‍රවාහන මාධ්‍යයක් දුම්රිය කියලා කියන්නේ වටපුරාම විහිදිලා නැති වුණත් දෛනිකව කොළඹට ජනතාව වැඩි වශයෙන් විශේෂයෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගය, ප්‍රධාන දුම්රිය මාර්ගය, කැලණිවල දුම්රිය මාර්ගය සහ මීගමුව පුත්තලම දුම්රිය මාර්ගය වැඩි වශයෙන් භාවිතා කරනවා. ඉතින් මේ අයට දැඩිව දැනෙන ප්‍රශ්නයක්. ඒත් සමගම හෙට සිට අපොස සාමාන්‍ය පෙළ විභාගය ආරම්භ කරනවා. තැපැල් සේවා ක්‍රියාත්මක කිරීමේදී දුම්රිය යම් දායකත්වයක් ලැබෙනවා. මේ සියල්ල සොයා බලන විට සාමාන්‍ය ජන ජීවිතයට බලපෑම් එල්ල කළ තත්වයක් හැටියට මේ තත්වය හඳුන්වා දෙන්න පුළුවන්. අදටත් දුම්රිය වර්ජනය ක්‍රියාත්මකයි. ඊයේ දිනේ ජනාධිපති ලේකම්තුමා සමග දෙවන වතාවටත් සාකච්ඡා පැවැත්වුවා දුම්රිය වෘත්තීය සමිති. නමුත් ජනාධිපති ලේකම්තුමා සඳහන් කරන ආකාරයට ඔවුන්ට මේ ලබාගෙන විසඳුම් පිළිගන්නට හැකියාවක් ලැබිලා නැහැ. ඒ අනුව තවදුරටත් දුම්රිය වර්ජනය ක්‍රියාත්මක කරනවා කියලා තමයි දුම්රිය එන්ජින් රියදුරන් සඳහන් කළේ. විශේෂයෙන් මේකට හේතුව බවට පත් උනේ දුම්රිය රියදුරු සහායකින් බඳවා ගැනීමට දුම්රිය නිලධාරීන් අරන් තියෙන තීරණයට විරෝධය දක්වලා තමයි මේ වර්ජනය ආරම්භ කළේ. පස්සේ මේ වර්ජනයට පසුගිය 7 වෙනිදා ඉඳලා දුම්රිය රියදුරන් සමග දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ නියාමකවරුනුත් එක්කාසු වුණා. ඒ අනුව දුම්රිය බලධාරීන්ගේ පැත්තෙන් තීරණ කිහිපයක් ගත්තා. දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර ළඟම බස් රථ සඳහා නිකුත් කරන්න. නමුත් ඒක එතරම් ප්‍රායෝගික තත්ත්වයක් පෙනෙන්න තිබුණේ නැහැ. ඇතැම් අවස්ථාවක ඒක හේතුවක් වුණත් සමහර වෙලාවට අපිට දැනගන්න ලැබුණේ ළඟම බස් රථ රියදුරන් කොන්දොස්තරවරුන් මේ තීරණය පිළිබඳ නොදන්නා බවත්. ඒ නිසා ඒ දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර මගින්ට ළඟම බස් රථ තුළ පාවිච්චි කරන්න ඉඩ අවකාශවල ලැබුණු බවත් සඳහන් කළා. ඒත් එක්කම දුම්රිය ස්ථානවලට යම් පොලිස් ආරක්ෂාවක් යොදවලා දුම්රිය කිහිපයක් ධාවනය කරන්න උත්සාහ කළා. අපි දැක්ක බ්‍රහස්පතින්ද සිකුරාද වගේ දවස්වල දිනකට සිද්ධ වෙන දුම්රිය ගමන් වාර 250කට අධික ප්‍රමාණය වෙනුවට දුම්රිය වාර 8ක් පමණක් කාර්යාල දුම්රිය ක්‍රියාත්මක කරවන්න දුම්රිය පාලකයින් පාලනාධිකාරිය උත්සාහ කරලා තිබුණා. ඒ කොහොමුණත් වැඩවර්ජනයක් ඔවුන් බලාපොරොත්තු වන ආකාරයට ක්‍රියාත්මක වෙනවා. ජනාධිපති ලේකම්වරයාත් සමග ඊයේ දවසේ දෙවන දිනටත් සාකච්ඡා පැවැත්වුවා. මේ කිසි දෙයක් සාර්ථක නොවෙන තැන ජනාධිපති ලේකම්වරයාත් එක්ක පවත්වපු පළවෙනි සාකච්ඡාවෙන් පස්සේ දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරන ගැසට් වේදනයට ජනාධිපතිතුමා අත්සන් කළා. ඒ අනුව වැඩවර්ජන ඉදිරිපත් වෙලා ඉන්න දුම්රිය සේවකයින්ට ඉතා ඉක්මනින් සේවයට වාර්තා කරන්න කියලා දැනුම් දීමක් කළා. මේ ගැසට් නිවේදනයට එරෙහිව ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ හමුවේ පැමිණිල්ලක් ගොනු කරනවා කියලා දුම්රිය පාලකවරුන්ගේ සංගමයක් කිව්වා. ඔවුන් කිව්වේ තම ඉල්ලීම් සඳහා යහපත් ප්‍රතිචාරයක් ලැබෙනකම් සේවයට වාර්තා කරන්න නැහැ කියලා. ඒ අනුව තවමත් සැලකිය යුතු දුම්රිය සේවකින් ප්‍රමාණයක් සේවයට වාර්තා කරලා නැහැ.
මනෝජ්, විශේෂයෙන්ම මේ සම්බන්ධයෙන් කතා බහ කරනකොට අපි දැක්කා මේ දුම්රිය වර්ජනයට පෙරත් විවිධාකාරයේ වර්ජන ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වෙනවා. මේ දුම්රිය වර්ජනයත් සමගින් රජයට පක්ෂ සමහර පාර්ශවයන් කියන කාරණයක් තමයි මේ ඉල්ලීම් සාධාරණ නැහැ, මේ රජය අපහසුතාවයට පත් කරන්න දේශපාලන අරමුණු මුල් කරගෙන තමයි වෘත්තීය සමිති මේ වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන්න කියලා. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවෙන් වාර්තා වන තොරතුරුත් අපි ඔබගෙන් දැනගන්නට කැමති.
ඔව්, පෞද්ගලික දවස්වල සිදුවන වර්ජන ක්‍රියාමාර්ග කිහිපයක් ඒ ඔබ සඳහන් කරන අදහසට සමාන අදහසක් ලැබිලා තිබුණා. විශේෂයෙන් රාජ්‍ය වෛද්‍යාධිකාරීන්ගේ සංගමයේ ෆයිටම් විරෝධී අරගලයක් දියත් කළා. ඒකට ඔබ සඳහන් කරා වගේ ලේබලයක් ඇලවුණා. ඒත් එක්කම පෞද්ගලික දිනවල ලංකාවේ තෙල් අර්බුදයක් වතු වුණා. ඛනිජ තෙල් සේවකින් ආරම්භ කරපු වැඩ වර්ජනත් මේ රාජ්‍ය වැඩපිළිවෙල කඩාකප්පල් කරන කාරණා කියලා සඳහන් කළා. ඒ වගේම දුම්රිය වර්ජනයටත් එවැනි චෝදනාවක් එල්ල වෙනවා. නමුත් අපි දැක්කා දුම්රිය එන්ජින් රියදුරන් ඊයේ දවසේ ජනාධිපති ලේකම්වරයාත් එක්ක පවත්වපු සාකච්ඡාවෙන් පස්සේ කිව්වේ අපි මස් රාක්කල බීරිලන්න සූදානම් නැහැ, නමුත් යම් පිළිගත හැකි සාධාරණ විසඳුමක් ලබා දීම අවශ්‍යයි කියලා. ඉතින් ඒ අනුව ඔවුන්ට මස් රාක්කල නොවන විසඳුමකුත් තාම ලැබිලා නැහැ. ඒ නිසා තමයි ඔවුන් වර්ජනය ක්‍රියාත්මක වෙන්නේ. අපි දැක්කා ජනාධිපති ලේකම්වරයාගේ වචන වලින්ම කියනවා නම් ඔවුන් කරන්නේ ඇවිල්ලා කාලේ නාස්ති කිරීමක් වගේ අදහසක් ඔවුන්ගේ මුහුණුත් පිට වුණා. ඉතින් මේ නැගෙන චෝදනා මේ පිටු වෙන වචන වලට සාක්ෂි වර්ණ ඇති කියලා අපි විශ්වාස කරන කොහොමවත් ඔවුන් නිශ්චිත කාරණයක් කියලා තියෙනවා වැඩ වර්ජනයට ක්‍රියාත්මක වෙන්න ඔවුන් දුම්රිය සහායකින් විශේෂයෙන් රේදුරු සහායකින් බඳවා ගැනීමේ ක්‍රියාපටි පාටියට විරුද්ධයි කියලා තමයි ඔවුන් මේ වැඩ වර්ජනය මුලින්ම ආරම්භ කළේ විශේෂයෙන්ම දුම්රිය රේදුරා.
මනෝජ්, ඒවගේම ගෙවියන සතිය තුළ ශ්‍රී ලංකාවෙන් වාර්තාාවනු තවත් වැදගත් ප්‍රෘතියක් බවට පත්වනවා. මේ හම්බන්තොට වරායේ අයිතිය චීන සමාගමකට හෙමත් නැත්තම් චීන රජයට පැවරීම සම්බන්ධයෙන් වූ කාරණය අපි දැනගන්නට කැමතිය. මේ සම්බන්ධයෙන් වාර්තාාවන තොරතුරුත් මනෝජබගේ.
ඔව, හම්බන්තොට වරාය බදුවීම සඳහා වන ගිවිසුම පසුගිය සෙනසුරාදා ඉඳලා ක්‍රියාත්මක වනවා. පාර්ලිමේන්තු සංකීර්ණයේ තිබුණු උත්සවයකදී තමයි මේ කටයුත්ත සිද්ධ වුණේ. ඒ අනුව ගිවිසුම්ට අනුකූල බදු මුදලේ පළවෙනි වාරිකය විදිහට ඇමරිකන් ඩොලර් බිලියන 300ක මුදල චීන තානාපතිවරයා අග්‍රාමාත්‍යතුමාට පිරිනැමුවා. මේ අවස්ථාවට අපි දැක්කා අමාත්‍යවරුන් විදිහට බංගල සමරවීර මහින්ද සමරසිංහ සරත් අමුණුගම කියන අමාත්‍යවරුන් එක්කාසුවෙලා ඉන්නවා. මේ වෙලාවේ උත්සව සභාව අමතලා අග්‍රාමාත්‍යතුමා සඳහන් කළේ මේ බදු ගිවිසුම නිසා ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ශක්තිමත් වෙනවා, ලංකාවේ සංවර්ධනය වේගවත් වෙන එක හේතුවක් වෙනවා කියලා. ඉතින් මේ ලබන දුන්නු ඇමරිකන් ඩොලර් බිලියන 300ට ආසන්න මුදල අපේ රටේ විදේශ සම්පත් සංචිතයේ විශේෂ ගිණුමක තැන්පත් කරනවා කියලත් රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා සඳහන් කළා. ඉතින් ඒ අනුව ඉස්සරහට ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමේ වැදගත් පියවරක් හැටියට මේ අවස්ථාව හඳුන්වනවා කියලත් අගමැතිවරයා සඳහන් කළා. හම්බන්තොට වරාය චීන ශ්‍රී ලංකා හවුල් ව්‍යාපාරයක් විදිහට ක්‍රියාත්මක කිරීම නිල වශයෙන් ආරම්භ කරන අවස්ථාවට අපි දැක්කා අගමැතිතුමා චීන සමූහාණ්ඩුවේ එක්කම චයිනා මර්චන්ට් පෝර්ට් හෝල්ඩින්ග් සමාගමේ නියෝජිතයින් විශාල පිරිසකුත් එක්ක හසු වෙලා හිටියා. මෙතනට රැකියා සම්බන්ධ ප්‍රශ්නකුත් එකතු වෙනවා සංජය. වරායි මේ සියලු සේවකීන්ගේ රැකියා සුරක්ෂිතතාවය තහවුරු කරනවා කියලා විශේෂ භාර ඇමතිවරයා විදිහට මහින්ද සමරසිංහ ඇමතිවරයා මේ දිවිසුමෙන් පස්සේ අදහසක් වශයෙන් සඳහන් කළා. රැකියා අහිමි වෙනවා කියලා කියන හම්බන්තොට වරාය සේවකයන් වෙනුවෙන් රැකියා සුරක්ෂිත කරන්න විකල්ප යෝජනා කරලා තියෙනවා කියලා තව සඳහන් කළා. ඔය විකල්ප අතරට අපි දැක්කා යම් වන්දි ලබා දීමක අදහසකුත් කියවෙනවා. කොහොමනත් හම්බන්තොට වරායේ රැකියා අහිමි වන සේවක සේවිකාවන් ඔවුන්ගේ මව්පියන් අම්බලන්තොට ඔරලෝසු කණුව ඉදිරිපිට පසුගිය දින කිහිපයක උද්ඝෝෂණයක නිරත වෙලා හිටියා. ඔවුන්ගේ උද්ඝෝෂණයක් පැවැත්වෙනවා, ඔවුන්ගේ හඩත්තාවම අවදි වෙනවා. රාජ්‍ය පැත්තෙන් විකල්ප යෝජනා කරනවා. අපිට තියෙන්නේ ඒ විකල්ප විසඳුම් පිළිගන්න ඔවුන් සූදානම් දෙකින්නේ පසුව විමසා බැලීමේ කටයුත්ත.
මනෝජ්, ශ්‍රී ලංකාවේ මීළඟ පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් මේ වන විට දැඩි කතාබහක් ඇතිව තිබෙනවා. විශේෂයෙන්ම මේ සම්බන්ධයෙන් කතාබහ කරනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ඒකාබද්ධ විපක්ෂය එකට තරඟ වදිනවාද යන ගැටලුව ශ්‍රී ලාංකිකයන්ට තිබුණු ප්‍රධාන ප්‍රශ්නයක් බවට පත්ව තිබුණා. දැනගන්නට කැමති මනෝජ් මේ සම්බන්ධයෙන් වාර්තාවන තොරතුරු.
පෙබරවාරි මාසේ තියන්න සූදානම් කියලා මැතිවරණ කොමිසම විශේෂයෙන් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කිව්වා. දේශපාලන පක්ෂ දැනටමත් අප මුදල් තැන්පත් කරලා තිබෙනවා ඔවුන් නියෝජනය කරන දිස්ත්‍රික්ක කීපයක් වෙනුවෙන්. ඒ අනුව ඉදිරියේදී නාම යෝජනා කැඳවන්න නියමිතයි. ඊට අදාළ පසුබිම සකස් කරමින් පවතිනවා. ඔය අතර තමයි ගෙවුණු සතියේ ඒකාබද්ධ විපක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් අතර සාකච්ඡා පැවැත්ුණේ එක්ව තරඟ කිරීම වෙනුවෙන්. නමුත් එහෙම හැඩක් පේන්නේ නැහැ. කොහොමනක් මේ පිළිබඳව තීරණයක් ගන්න ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකින් දැසුණා පෞගිය සතියේ ඊටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයාගේම හඬින් කියපු විදිහට මේ සාකච්ඡාවට විමල් වීරවංශ මන්ත්‍රීවරයා ජාතික නිදහස් පෙරමුණේ නායකතුමා සහභාගී වෙලා හිටියේ නැහැ. ජාතික නිදහස් පෙරමුණේ යම් දෙදරායාමක් පිළිබඳව කතා වෙනවා. වීර කුමාර දිසානායක අනුරාධපුර දිස්ත්‍රික්කයේ නියෝජනය කරන මන්ත්‍රීවරයා ආණ්ඩුවට එක්කාසු වෙලා රාජ්‍ය අමාත්‍ය ධුරයක් ලබා ගන්න සූදානම් කියලා අදහස් පළ වෙනවා. මෙවැනි වකවානුවක් ඇතුලේ අපි දැක්කා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු වෙනත් පක්ෂයක ජයග්‍රහණයක් සඳහා උපකාර කළොත් පක්ෂ ව්‍යවස්ථාව අනිවාර්යෙන්ම ඒ අයට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නවා කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපලේකම්වරයෙක් විදිහට කටයුතු කරන වරාය හානාවික කටයුතු ඇමති මහින්ද සමරසිංහ මහත්මයා පසුබිහෙල සඳහන් කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු ඒත් එක්කම පළාත් සභා මන්ත්‍රීවරු ගම්මානයෙන් හරි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ වේදිකාවට නැගලා ඒවයි ප්‍රචාරණ කටයුතු වල නිරත වෙනවා නම් ඒ අයට එරෙහිව ක්‍රියාමාර්ග ගන්න සූදානම් කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ශ්වයෙන් කියුණා. ඉතින් ඒත් එක්කම අපි දකිනවා පසුගිය දවසක එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන සන්ධානයේ පක්ෂ නායකයින්ගේ නැතිවීමක් පැවැත්වලා තිබුණා. එහිදී සන්ධානයේ පක්ෂ වෙන වෙනම තරග කරන්න සූදානම් කියන අදහසක් අපිට අහන්න ලැබුණා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහමේකම් මහින්ද අමරවීර ඇමතිවරයාගෙන්, මාජන එක්සත් පෙරමුණේ නායකවරයා පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මැතිතුමා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විධායක සභාවට මේ යෝජනාව ඉදිරිපත් කරා කියලා කිව්වේ. කොමුණත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මාලේකම්බරයා විදිහට පළාත් කාලල මැතිවරණයට හැමෝම එකතු වෙලා කරග කරන්න ඕන කියන යෝජනාව මහින්ද අමරවීර ඇමතිවරයා ඉදිරිපත් කරලා තියෙනවා. මේ අවස්ථාවට අපි දැනගන්න ලැබෙන විදිහට සන්ධානයේ හවුල්කාර පක්ෂ විදිහට ශ්‍රී ලංකා මහජන පක්ෂය, දේශ විමුක්ති ජනතා පක්ෂය, ලංකා කම්කරු කොංග්‍රසය, ජාතික කොංග්‍රසය, ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ, ශ්‍රී ලංකා කම්කරු පක්ෂය මේ කියන පක්ෂය සහභාගී වෙලා තියෙනවා. මේ විධායක සභාවේ ගත්ත තීරණයකදී ආරුමගෙන් තොණ්ඩමෙන් මහතා නියෝජනය කරන ලංකා කම්කරු කොංග්‍රසයත්, අතාවුල්ලා මහත්මයා නියෝජනය කරන ජාතික කොංග්‍රසයත් පළාත් පාර්ලිමේන්තුවේදී උදන් කරන්නේ ඒකාබද්ධ විපක්ෂයට නෙමෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කියන අදහසත් ඉදිරිපත් කරලා තියෙනවා. ඔය ආකාරයට තමයි ලංකාවේ මේ දවස්වල පළාත් පාර්ලිමේන්තුවරණ සඳහා වන දේශපාලන පක්ෂවල ඉල්ලීම සහ ඔවුන්ගේ අදහස් පිළිබඳව කියවෙන්නේ. ඒ අතරේ අලුත්ම කාරණේ අපිට ඊ වාර්තා වුණා සංජය ශ්‍රියාණි විජේවික්‍රම මන්ත්‍රීවරිය දිගමතුළු දිස්ත්‍රික්කයේ නියෝජනය කරේ. ඒක අබද්ධ විපක්ෂය නියෝජනය කළේ එතුම් යක් තීරණය කරලා තියෙනවා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට එමන් නැත්නම් ආණ්ඩුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහයෝගය පළ කරන්න.
ඒ වගේම මනෝජ්, පසුගියදා මේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කොළඹදී පැවති මංගල උත්සවයකදී හමුණු බවට තොරතුරු වාර්තා කර තිබුණා මාධ්‍ය. විශේෂයෙන්ම මේ කාරණයත් සමගින් සමහරක් සමාජ මාධ්‍ය, විශේෂයෙන්ම ෆේස්බුක් වැනි සමාජ ජාල මාධ්‍ය යම්කිසි ආකාරයකින් අනාවැකි පළ කරන්න උත්සාහ කරන ආකාරය අපි දැක්කා. මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ඒකාබද්ධ විපක්ෂය අතර එක්වීමට මෙය එක්තරා ආකාරයක ඉඟියක් බවට ප්‍රකාශ කරමින් අපි දැනගන්නට කැමති මේ සම්බන්ධයෙන් වාර්තා වන තොරතුරුත් මනෝජ්.
ලක්ෂ්මණ යාපා අබේවර්ධන ඇමතිවරයාගේ පුත්‍රයා පාලන සභා මන්ත්‍රී පසඳ යාපා අබේවර්ධනගේ විවාහ මංගල උත්සවයේදී තමයි මේ ජනාධිපතිවරුන් දෙදෙනා හමු වුණේ. ඊට පස්සේ ජනාධිපතිවරයා සහ වර්තමාන ජනාධිපතිවරයා ඔවුන් දෙදෙනා තමයි මේ නව යුවළගේ සාක්ෂිකරුවන් විදිහට දෙපැත්තෙන් අත්සන් කරලා තිබුණේ. ජනක මල්ලිමාරච්චි දේශපාලන ක්‍රියාකාරිකයා අපි දන්නවා, ඔහුගේ දියණිය තමයි පසඳ යාපා අබේවර්ධන පළාත් සභා මන්ත්‍රීවරයා සම්මතවා ගත්තේ, යුගදිවියට එළඹුණේ. ඉතින් මේ අනුව දේශපාලන පවුල් දෙකක් නිසා මේ හමුව සිද්ධ වුණා. නමුත් අපි දැක්කා ඊටපස්සේ ජනාධිපතිතුමාගේ පාර්ශවයෙන් කියුණා, හම්බ වුණා, කතා කරා වුණාට දේශපාලනය පිළිබඳව දේවල් කතා කරේ නැහැ කියලා. ඔබ කියන වගේ සමාජ ජාල මාධ්‍යත් ටිකක් ඉහළින් මේ සිද්ධිය ඉස්මතු කරලා තිබුණා පෞගේ කාලේ.
මනෝජ්, ඒ වගේම මේ හිටපු ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමේ ඇති සූදානමක් පිළිබඳව පසුගිය සති කීපය පුරාවටම ශ්‍රී ලංකාවෙන් වාර්තා වන ආකාරය අපි දැක්ක. නමුත් රජය මගින් එවැනි ආකාරයක අත්අඩංගුවට ගැනීමක් නම් සිදු කරේ නැහැ. නමුත් මේ කතාබහ තවමත් ශ්‍රී ලංකාව තුළ පවතිනවා. අපි දැනගන්නට කැමති මේ සම්බන්ධයෙන් වාර්තා වන අලුත්ම තොරතුරු.
පොදු දේපල පනත යටතේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයව අත්අඩංගුවට ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ නිසා ඒ සිද්ධිය සිවිල් ගනුදෙනුවක් නිසා පරීක්ෂණ තාවකාලිකව අත්හිටුවන්න කියලා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කරපු ඉල්ලීමක් සම්බන්ධයෙන් අතුරු තහනමක් මීට කලින් නිකුත් කරලා තිබුණා. ඒ අනුව පොදු දේපල පරතට අනුව හිටපු ආරක්ෂක ලේකම්වරයාට එරෙහිව නීතිමය පියවර ගන්න එපා කියලා නිකුත් කරලා තිබුණා. අතුරු තහනම් නියෝගය දෙසැම්බර් 15 වෙනිදා දක්වා දීර්ඝ කරන්න පසුගිය 6 වෙනිදා තීරණය කළා. ඒ අනුව මේ නිකුත් කළපු අතුරු තහනම අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් වන අතුරු තහනම දෙසැම්බර් 15 වෙනිදා දක්වා පවසටන් දීර්ඝ කිරීමක් ඒ අතරේ සිද්ධ වුණා සංජය.
ඒ වගේම පසුගියදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් තරමක වැදගත් ප්‍රකාශයක් සිදු කරන ආකාරය අපිට දකින්නට ලැබුණා. මේ සම්බන්ධයෙන් තොරතුරුත් අපි ඔබගෙන් දැනගන්නට කැමතියි මනෝජ්.
හිටපු ජනාධිපතිවරයා මේ තවත්වන්න නියමිත පළාත් පාර්ලිමේන්තුවරණය වෙනුවෙන් ඡන්ද රැස්වීම වලට සහභාගී වෙන නිසා දැනට තියෙන ආරක්ෂාව ටිකක් වැඩි කරන්න කියලා ඉල්ලලා ඒකවද්ද විපක්ෂයේ කණ්ඩායම් නායකවරයා විදිහට දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවෙන් විශේෂ ඉල්ලීමක් කළා. ඒකට ප්‍රතිචාර දක්වමින් රනිල් වික්‍රමසිංහ මහතා කිව්වේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයාව ආරක්ෂා කරන්න රජයේ සූදානම් හිටපු ජනාධිපතිවරයා ආරක්ෂා කිරීමෙන් තමන්ටත් එළඹෙන මැතිවරණයේ විශේෂ වාසියක් සැලසෙනවා. ඒ හින්දා ඔහු ආරක්ෂා කරන්න පියවර ගන්නවා කියලා පාර්ලිමේන්තුවේදී අගමැතිතුමා සඳහන් කළා. දැනටත් ආරක්ෂකයින් 154 දෙනෙක් හිටපු ජනාධිපතිවරයාට ලබා දීලා තියෙනවා. ඊටත් වඩා ආරක්ෂාවක් ඕන නම් ඒකත් ලබා දෙන්න සූදානම්. උද්‍යංශ සහ පොලිසිය මගින් ලබා දුන්නු වාර්තා පදනම් කරගෙන තමයි මේ ආරක්ෂාව ලබා දීලා තින්නේ. ඊට එහා ඕන නම් තවත් ලබා දෙන්න සූදානම් කියලා අගමැතිතුමා සඳහන් කළා. ඒකට එකතු කරන්න ඕනේ පෞගී දවස්වල මේ දෙමළ ජාතික සන්ධානයේ TNA එක දෙකට වෙන්න යම් සූදානමක් තිබෙනවා කියලා තොරතුරු වාර්තා වුණා. ඉතින් ඒ එහෙම නොවෙන හැඩක් තමයි තියෙන්නේ. මේ එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී උතුරු නැගෙනහිර පළාත් සභාවලට එකතු වෙලා තරඟ කරන්න දෙමළ ජාතික සන්ධානයේ දේශපාලන පක්ෂවල හැමෝම තීරණය කරලා තියෙනවා. මේ කටයුත්ත සිද්ධ වෙන්නේ විපක්ෂ නායක සම්බන්ධයෙන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙච්ච සාකච්ඡාවකදී. ඒ අනුව ඉලංගේ තමිල් අරුසු ක්‍රෙක් එලෝ මේ කියන පක්ෂ ඔක්කොම එකතු වෙලා දෙමළ ජාතික සන්ධානයේ විදිහට පළාත් පාර්ලිමේන්තුවරණ තරඟ කරන්න තීරණය කරලා තියෙනවා. ඒ අනුව දෙමළ ජාතික සන්ධානයේ ඇතුලේ මේ හටගත්තා කියන ගැටුම් ඔක්කොම මේ කාරණයත් එක්ක අවසන් වුණා කියලා තමයි පළාත් සභා මන්ත්‍රී සිවාජි ලිංගම් මහත්මයා සඳහන් කළේ.
එවගේම මනෝජ්ජ පසුගියද අපිට ශ්‍රී ලංකාවෙන් වාර්තා වුණා වත්මන් රජයේ අයවැය වැඩි ඡන්දයෙන් සම්මත වූ බව. මේ සම්මත වීම අතරතුර අපි දැක්කා විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඊට විරුද්ධව හඬ නගන ආකාරයත්. අපි දැනගන්නට කැමතියි මේ සම්බන්ධයෙන් වාර්තාවන තොරතුරුත් ඔබගෙන්.
2018 වර්ෂයේ වෙනුවෙන් ඉදිරිපත් කරපු අයවැය පුන්වන වතාවේ කියවල වැඩි ඡන්ද 99කින් අයවැය සම්මත වුණා. අයවැයට පක්ෂයේ ඡන්ද 155ක් ලැබුණ විපක්ෂය ලැබුණ ඡන්ද 56ක් විතරයි. විපක්ෂව ලබා දෙන්නු ඡන්ද ප්‍රමාණයකට උනේ ජනතා විමුක්ති පෙරමුණින් සායකබද්ද විපක්ෂයෙන්. විපක්ෂ නායකවරයාත් නියෝජනය කරන විපක්ෂය අයවැයට පක්ෂවයි මෙවරක් ඡන්දය ප්‍රකාශ කළේ. ඒ අනුව එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුව නියෝජනය කරන පාර්ශවය සහ දෙමළ ජාතික සන්ධානය අයවැයට පක්ෂය මෙවර ඡන්දය ලබා දුන්නා. ඒ විතරක් නෙමේ EPDP සංවිධානය නියෝජනය කරන ඩග්ලස් දේවානන්ද මන්ත්‍රීවරයා අයවැයට පක්ෂවයි ඡන්දය ලබා දුන්නේ. ඒත් එකම කම්කරු කොංග්‍රස් නියෝජනය කරන පොන්ඩින් මහත්මයා අයවැයට පක්ෂවයි ඡන්දය ලබා දුන්නා. ඒ විතරක් නෙමේ පසුගිය දිනක දුරයෙන් ඇමති දුරයෙන් ඉවත් කරපු අධිකරණ සාබිදු ශාස්ත්‍ර ඇමතිවරයා විජයදාස රාජපක්ෂ වර්තමාන මන්ත්‍රීවරයා අයවැයට පක්ෂව ඡන්දය ලබා දීපු කාරණය කැපිපෙනෙන සිදුවීමක් වුණා.
එවගේම මනෝජ්ජ පසුගියදා නිකුත් වුණු ජාත්‍යන්තර වර්ගීකරණයකට අනුව ශ්‍රී ලංකාව ලොව දූෂිතම රටවල් අතර ප්‍රධාන තැනක් ගන්නා බවට යම්කිසි ආකාරයකින් පෙන්වා දී තිබුණා. මේ කාරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවෙන් වාර්තාවන තොරතුරුත් අපි ඔබගෙන් දැනගන්නට කැමැති.
ඔව්, වත්කම් ප්‍රතිසංවිධානයේ සඳහා වන ගෝලීය සංසදය ග්ලෝබල් ෆෝරම් ඔන් ඇසට් රිකවරි කියන ආයතනය කරපු සමීක්ෂණයකින් තමයි මේ කාරණය පිළිගලා තින්නේ. ඒ අනුව දූෂණයට එරෙහිව සටන් කිරීම වෙනුවෙන් සහාය අවශ්‍ය වන රටවල් අතර ඉදිරියෙන්ම ඉන්න රටවල් හැටියට ශ්‍රී ලංකාවත්, යුක්රේනයත්, ටියුනීසියාවත්, නයිජීරියාවත් නම් කරලා තිබුණා. අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු වෙබ් අඩවිය තමයි මේක අදාළ කරුණක් පත්‍රිකාව ප්‍රකාශයට පත් කරන තිබුණේ. ඒ උත්සේ තමයි මේ අනාවරණය සිද්ධ කළේ. ඒ අනුව කියවෙනවා ලෝක බැංකු සඳහන් කරන විදිහට වාර්ෂිකව දූෂිත නිලධාරීන් අමෙරිකන් ඩොලර් බිලියන 20කට අධික ප්‍රමාණයක් හොරකම් කරනවා කියලා. ඒ හොරකම් කරන මුදල් කියලා කියන්නේ රටවල් වල මාර්ග, පාසල්, රෝහල් නිර්මාණය කරන්න, ඒ වගේම පිරිසර සංවර්ධනයට යොදා ගන්න පුළුවන් මුදල් තමයි මේ ආකාරයෙන් දූෂිත අය පාවිච්චි කරන්නේ, නාස්ති කරන්නේ කියලා මේ සමීක්ෂණයෙන් හොයාගෙන තිබුණා. ඒ අනුව දූෂිත රාජ්‍යයන් අතර ඉදිරියෙන් ඉන්න රටක් හැටියට තමයි ශ්‍රී ලංකාව වර්ගීකරණය.
ඒ වගේම අපිට මීට ටික කාලයකට පෙර වාර්තා වුණා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ඩොලර් බිලියනයකට අධික ණය මුදලක් ලබා දුන් බව. මේ ණය මුදලේ තවත් එක් වාරිකයක් පසුගියදා ශ්‍රී ලංකාවට ලබා දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තීරණය කළ බවට මාධ්‍ය වාර්තා කර තිබුණා. ඒ වගේම ඒ සමගින් ශ්‍රී ලංකාවට ඔවුන් ශ්‍රී ලංකාවේ මූල්‍ය ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් යම් යම් කාරණා කීපයකුත් මතක් කර දුන් බවටත් මාධ්‍ය ඔස්සේ තොරතුරු වාර්තා වී තිබුණා. මනෝජ් දැනගන්නට කැමති මේ සම්බන්ධයෙන් වාර්තාවන තොරතුරු.
ඔව්, IMF එක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තෙවෙනි ණය වාරිකයේ විදිහට තමයි අමරිකන් ඩොලර් මිලියන 251.4ක් ලංකාවට ලබා දෙන්නේ. පහුගිය අවුරුද්දේ ජූනි මාසේ මාස 36ක් වෙනුවෙන් අන්තර්ජාතික මූල්‍යයාද මුදල ශ්‍රී ලංකාවට ඇමරිකන් ඩොලර් බිලියන 1.5ක් ණයක් ලබා දුන්නා. ඒකේ පළමු වාරිකය පෞගිය අවුරුදු නොවැම්බර් මාසයේ ලබා දුන්න දෙවෙනි වාරිකයේ විදිහට ඇමරිකන් ඩොලර් මිලියන 167.2ක් පෞගිය ජූලි මාසයේ ලංකාවට ලබා දුන්න කාර්තු වලදි කරන නිරීක්ෂණයට තමයි වාරික 6කදී මේ සම්පූර්ණ ණය මුදල ශ්‍රී ලංකාවට ලබා දෙන්නේ. මේ තුන්වෙනි ණය වාරිකය ලබා දෙන්න සලකා බලන්න අන්තර්ජාතික මූල්‍ය අර මුදලේ දූත මණ්ඩල පිරිසක් පසුගිය ඔක්තෝබර් මාසයේ ශ්‍රී ලංකාවේ සංචාරය කළා. ඔවුන් ඒ සංචාරයෙන් පස්සේ සපයපු වාර්තා සැලකිල්ලට අරගෙන තමයි අන්තර්ජාතික මූල්‍ය අර මුදලේ විධායක මණ්ඩලය ලංකාවට මේ දෙවෙනි ණය වාරිකය ලබා දෙන්න තීරණය කළේ. මේ ණය මුදලත් එක්ක අන්තර්ජාතික මූල්‍ය අර මුදල ලංකාවට ලබා දීලා තියෙන සම්පූර්ණ ණය ප්‍රමාණය ඇමරිකන් ඩොලර් බිලියන 760ක් වෙනකන් ඉහළ ගිහිල්ලා තියෙනවා. නිකන් නෙමෙයි මේ සඳහා යම් කොන්දේසි එනම් යම් අවධානය යොමු කළ යුතු කරුණු කිහිපයකුත් ඔවුන් දක්වලා තිබුණා. ඒ දෙකක් තමයි අයවැයෙහිගේ අඩු කරන්න ඕන කියන එක, අනෙක් එක තමයි බදු එකතු කිරීම සහ විදේශ සංචිත තර කර ගන්න ඕන කියන කාරණය. ඒවයේ ප්‍රගතියක් අවශ්‍ය බව මේ ණය මුදල උදාහරමින් ජාත්‍යන්තර මූල්‍ය අර මුදල සඳහන් කරලා තිබුණා. ශ්‍රී ලංකාවේ ඉහළ ණය බර සහ රාජ්‍ය ව්‍යවසාය වලට දුර්වල ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් අන්තර්ජාතික මූල්‍ය අර මුදල කරුණු පෙන්වල දීලා තියෙනවා. මූල්‍ය ප්‍රතිපත්ති දැඩි කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න කියලත් මෙහිදී අවධාරණය කරන්න තියෙනවා. ඒ වගේම උද්ධමනයක් ණය වර්ධනයක් ඉහළ තත්වයක තියෙන්නේ කියලා ඔවුන් පෞද්ගලිකව ලංකාවට පෙන්වලා දීලා තියෙනවා. මේ සියලු දේ අතරේ අවසාන වශයෙන් රටට ණය විදිහට ජාත්‍යන්තර මූල්‍ය අර මුදල ඇමරිකන් ඩොලර් බිලියන 256.5ක් දීපු බව තමයි ඒ ප්‍රවෘත්තියෙන් වාර්තා වෙන්නේ.
මනෝජ්, ශ්‍රී ලංකා ඉතිහාසයේ සිදු වූ දරුණුතම මූල්‍ය වංචාවක් වශයෙන් සැලකෙන මේ බැදුම් කර වංචාව පිළිබඳව සොයා බලන්නට කොමිසමක් පත් කරනු ලැබුවා රජය. මේ කොමිසමෙන් ලබා දෙන තීන්දු තීරණ පිළිබඳව ශ්‍රී ලංකාවේ ජනතාව ඉතාමත් විමසිල්ලෙන් උනන්දුවෙන් සිටියේ. මේ කොමිසමේ කාලය පසුගියදා රජය විසින් දීර්ඝ කරනු ලැබුවා. ඉන් අනතුරුව මේ සම්බන්ධයෙන් වාර්තා වන තොරතුරුත් මනෝජ් අපි ඔබගෙන් දැනගන්නට කැමති.
අපි දැක්කා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන KT චිත්‍රසිරි විනිසුරුතුමන්ගේ සභාපතිත්වයෙන් ප්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විකනකාධිපති වේලුපිල්ලේ කන්නසාමි යන මහත්වරුන්ගෙන් සමන්විතව බැඳුම් කර කොමිසමක් පත් කරලා තිබුණා. ඒ අනුව භාණ්ඩාගාර බැඳුම් කර නිකුත් කිරීම පිළිබඳව සොයා බලන්න ජනාධිපතිවරයා මේ කොමිසම පත් කරේ පෞගිය පෙබරවාරි මාසේ. ඊට පස්සේ අවස්ථා දෙකකදී මාස තුන බැගින් මේ කොමිසමේ කාලය දීර්ඝ කළා. ඒ අතර එක් අවස්ථාවක මාස එකහමාරකින් කොමිසමේ කාලය දීර්ඝ කළා. ඒ අනුව පසුගිය සිකුරාදා දිනේ කොමිසමේ කාලය අවසන් වෙලා මේ භාණ්ඩාගාර බැඳුම් කර නිකුත් කිරීම පිළිබඳව ජනාධිපති කොමිසමේ වාර්තාව ජනාධිපතිතුමාට බාර දීවි කියලා තමයි ගොඩක් දෙනෙක් බලාපොරොත්තු වෙන්නේ. කොමිසමේ කාලය සිකුරාදා අවසන් වන නිසා කොහොම වුණත් මෙහි කාලය දෙසැම්බර් 31 වෙනකන් දීර්ඝ කරා කියලා ගැසට් නිවේදනයක් මගින් ජනාධිපතිතුමා සඳහන් කරලා තියෙනවා. කොමිසමේ කාලය මේ කෙටි කාලයෙන් අවසන් වුණත් වාර්තාව සකස් කරන්න තවත් කල් ඕන කියන කාරණය හේතු කරගෙන තමයි මේ කාලය දික්කරන්න කියන ඉල්ලීම කොමිසම කරලා තිබුණේ. ඊට ප්‍රතිචාර දක්වලා ජනාධිපතිතුමා කොමිසමේ කාලය දීර්ඝ කරලා තියෙනවා. ඉතින් ඒ අනුව වාර්තාව සකස් කරලා ඉදිරියේදී බාර දෙයි. ඔබත් කිව්වාගේ ලංකා ඉතිහාසයේ ඈතම ඈත සිදු වුණු විශාලතම මූල්‍යාක්‍රමිකතාවක් වංචාවක් හැටියට තමයි මේක හැඳින්වෙන්නේ. නමුත් තවම නිවැරදි චූදිකය කවුද කියලා මේ සියල්ල අතරේ හොයාගෙන නැහැ. එක එක්කෙනාට ඇඟිල්ල දිගුවීම තමයි වර්තමාන සිද්ධ වෙන්නේ. කොහොම වුණත් රටට විශාල පොතලක් අහිමි වෙච්ච බව තමයි බැලු බැලමට පේන්න තියෙන්නේ.
මනෝජ්, ඒ වගේම මේ වකුගඩු රෝගයෙන් පීඩා විඳින ශ්‍රී ලාංකිකයන්ගේ සංඛ්‍යාව පසුගිය වසර කිහිපය තුළ ඉතාමත් සීග්‍රයෙන් වැඩි වෙන බව වාර්තා පෙන්වා දී තිබුණා. මේ කාරණයත් එක්කම මේ වකුගඩු රෝගය සඳහා ප්‍රතිකාර කිරීමට වෙන් වූ රෝහලක් ශ්‍රී ලංකාවේ පසුගියදා විවෘත වුණා. දැනගන්නට කැමති මේ සම්බන්ධයෙන් වාර්තාවන තොරතුරු.
පසුගිය 6 තමයි මේ කටයුතු සිද්ධ වුණේ. පොළොන්නරුවේ ඉදි වෙන්නේ දකුණු ආසියාවේ විශාලතම වකුගඩු රෝහල. මේ සඳහා මුල්ගල් තැබීමේ කටයුතු තමයි පසුගිය 6 සිද්ධ වුණේ. චීන සමූහාණ්ඩුවේ මුදල් පරිත්‍යාගයක් අනුව තමයි මේ රෝහල් ඉදි වෙන්නේ. ඒ වෙනුවෙන් වැය කරන මුදල රුපියල් කෝටි 1200ක් කියලා තමයි සඳහන් වෙන්නේ. කොමුණක් මේ රෝහලේ නවීනතම පරීක්ෂණාගාර සහ අධිකාක්ෂණික පාසුකම් එක්කස් කරලා තියෙනවා. වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්ම, රුධිර කාන්දුකරණ සේවා, සායනික සේවාවන්, රසායනික සේවාවන්, රසායනාගාර සේවාවන්, උපදේශන සේවාවන් මේ සියල්ලත් එක්ක බාහිර ප්‍රතිකාරයකට සමග ඇනන් 200කින් යුතු දේවාසික රෝගීන් ප්‍රතිකාර ලැබෙන ඒත් එක්කම රුධිර කාන්දු කරන ඇනන් 100ක් සහිත නවීන පාසුකම් වලින් සමන්විත ශල්‍යාගාර වැඩි ප්‍රතිකාරයක දෙකක් ලේ බැංකුවක් මෙවැනි කාරණා අන්තර්ගත කරලා තමයි මේ රෝහල ලබා දෙන්නේ. ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා සෞ කැමතිතුමා මේ අවස්ථාවට එක්කාසු වෙලා හිටියා. හැබැයි ආසියාවේ ලොකුම රෝහලක් හිමි වුණාට හිමිවන්නේ වකුගඩු රෝගය නිසා. ඉතින් රෝගයේ බරපතලකම නිසා තමයි මේ තත්ත්වය උදා වුණේ. ඒ නිසා රෝහලේ විශාලත්වය පිළිබඳව හොයනවට වඩා ප්‍රශ්න ගැඹුරු මේකත් එක්ක හොයන්න කාලය උදා වෙලා තියෙනවා කියලා මම හිතන්නේ කාටත් සිහියට ගන්න පුළුවන් මේ ඉදිකිරීම ආරම්භ වීමත් එක්ක.
හොඳයි මනෝජ්, බොහොම ස්තුතියි. අපි එළබෙන සතියේදීත් හමු වෙමු ශ්‍රී ලාංකික පුවත් විමසුමත් සමගින්.
හොඳයි සංජය, බොහොම ස්තුතියි. අපි ලබන සතියේ හමු වෙමු.